You're with SBS Radio.
විද්‍යාව සම්බන්ධයෙන් ඉතා වැදගත් සොයාගැනීමක් කරන්නට නාසා ආයතනය විසින් අඟහරු වෙත යවා ඇති රෝවර් යානය පසුගියදා සමත් වුණු බවට ලොව පුරා මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සොයාගැනීම පිළිබඳව සවිස්තරව තොරතුරු කතාබහ කරන්නට නාසා ආයතනයේ දැනට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කරන ආචාර්ය සරත් ගුණපාලයන් අපි අද සම්බන්ධ කරගන්නට හිතුවා වැඩසටහනට. ඇමරිකා එක්සත් ජනපදයේ සිට මුලින්ම අපි ඔබතුමාව මේ කතාබහට අයුබෝවන් කියලා පිළිගන්නවා.
අයිබෝවන්,
අපි පළමුවෙන්ම දැනගන්නට කැමතියි ඔබතුමාගෙන් දැන් මේ පසුගියදා නාසා ආයතනය විසින් පර්යේෂණ සඳහා අඟහරු වෙත යවා ඇති මේ රෝවර් යානය විසින් සිදු කරන ලද සොයා ගැනීම මොකක්ද මේ සොයා ගැනීම ආචාර්යතුමනි?
ඇත්ත වශයෙන්ම කියනවා සංජය, සොයා ගැනීම් දෙකක් සිදු වෙලා තියෙනවා එකම වරට වගේ. එක සොයා ගැනීමක් තමයි අඟහරු, දැන් ඔය අඟහරු ලෝකේ අපි නාසා යතනින් අරපු කියුරියෝසිටි කියන රෝවර් එකේ තියෙනවා මේ ආම් එකක් තියෙනවා අතක්. ඒ අතෙන් තියෙනවා ඒකේ ඩ්‍රිල් එකක් තියෙනවා. ඒ ඩ්‍රිල් එකෙන් ගලක් විදලා සෙන්ටිමීටර් 5ක් විතර ඒ ගල ඇතුලේ තියෙන මේ කුඩු ටික අරගෙන ඒක පරීක්ෂණ කරපුවාම ඒ පරීක්ෂණේ තමයි ඒ කුඩු ටික රත් කරා. ඒ කුඩු ටික රත් කරුවා, රත් කළා කුඩු ටිකෙන් එන වායුන් මොනවද කියලා සොයා බලනවා. ඒ සොයා බලන ඒකේ මුළු පරීක්ෂණයටම කියන්නේ SAM කියලා. SAM කියන්නේ sample analysis on mass කියන එක. ඒකේ තියෙන උපකරණ තුනක් මේ ලොකු උපකරණය ඇතුලේ. ඒ උපකරණ තුන තමයි එකක් ටියුනබල් ලේසර් ස්පෙක්ට්‍රෝමීටර් කියලා, ඒක අපි පස්සේ කතා කරමු. අනිත් එක තමයි ගෑස් ක්‍රොමටෝග්‍රාෆ් කියලා, ඒකෙන් කියන්නේ වායුන් එනේවා අඳුරගත්ත හැකි ඒ වායුන් වල තියෙන සංයෝග. අනිත් එක තමයි මාස් ස්පෙක්ට්‍රෝමීටර්, ඒ කියන්නේ ඒකෙන් පුළුවන් එක එක විදිහේ අණු අඳුරගන්න ඒවැ බර අණුව. එතකොට මේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ගලක් සෙන්ටිමීටර් 5ක් විතර ඇතුළට විදලා ඒ ගල ඇතුලේ තියෙන කුඩු ටික අරගෙන රත් කරපුවාම මේ ගොල්ලන්ට දැනගන්න ලැබුණා නාසා ආයතනයට ඒ ගල් වල රත් කරනකොට සෙන්ටිග්‍රේඩ් අංශක 500ට විතර රත් කරුවාම ඒ ගල් කුඩු වලින් පිට වුණා ඕර්ගනික් මොලිකියුල්. ඕර්ගනික් මොලිකියුල් කියන්නේ කාබන් තියෙන අණු, කාබන් තියෙන ජීවිතයට සම්බන්ධ අණු. මේ අණු ජාති අපි වර්ග දෙකකට ගන්නන්න පුළුවන්. එකක් තමයි කාබන් අණු රවුමට තියෙන කාබන් අණු සමූහයක එකතු වෙලා, අනික තමයි කාබන් අණු එක දිගට එකතු වෙලා තියෙන අණු. මේ ඕර්ගනික් මොලිකියුල් වල කාබන් වලට අමතරව නයිට්‍රජන්, හයිඩ්‍රජන්, සල්ෆර්, ඔක්සිජන් ඒ වගේවත් මේ අණු වලට අයත් වෙලා තියෙනවා. ඒවා තමයි දැන් අපි පෘථිවියේ ජීවිත සම්බන්ධ අපේ ඇඟවල් වල තියෙන අණු තමයි මේ අණු. එතකොට මේ ගල් කුඩු රත් කරපුවාම වායුන් පිට වුණා, ඒ වායුන් වල තියෙන අණු බැලුවාම ඒ අණු මේ පොළවේ තියෙන ඕර්ගනික් කාබන් අණු වලට ගොඩක් සමානයි. ඉතින් ඒකෙන් අපිට හරියටම කියන්න බෑ අඟහරු ලෝකයේ ජීවීන් තිබුණාද කියලා. මොකද දැන් පෘථිවියේ වුණත් අඟහරුට හරි වෙන ග්‍රහලෝකවල හරි මේ වගේ මොලිකියුල් හැදෙන්න පුළුවන්, ජීවිත තියෙන හින්දා හැදෙන්නත් පුළුවන්, ජීවිත නැතුව හැදෙන්නත් පුළුවන්. මේ අණු ජීවිත නැතුව මේ අණු හැදෙන්න පුළුවන් වතුර රත් වෙච්ච වතුර හිරු එළියට හරි වෙන ක්‍රමයකින් හරි රත් වෙච්ච වතුර ගල් පාෂාණ එක්ක ප්‍රතික්‍රියා කරනකොටත් මේ වගේ අණු හැදෙන්න පුළුවන්. දැන් අපි පෘථිවිය බැලුවාම ගල් අරගෙන රත් කරුවාම, පස් අරගෙන රත් කරුවාම මේ වගේ අණු එනවා. මොකද අපේ ජීවීන් තියෙනනේ ගස් කොළන්, ජීවීන් නැති වුණාම ඒ කට්ටිය පොළොවේ පස් එක්ක එකතු වෙනවා. ඒ වගේ හින්දා මේ අණු සාමාන්‍යයෙන් ලේසියෙන් නැති වෙන්නේ නැහැ. මේ අණු පෘථිවියේ තියෙනවා. ඉතින් දැන් අපි අඟහරු ලෝකෙත් මේ අණු හොයාගත්තා. හැබැයි ඒකෙන් කියන්න බෑ අඟහරු ලෝකේ හරියටම ජීවිතයක් තියෙනවද කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් මේක අන්‍යුෂුවල් නෑ. ඒ කියන්නේ මේක සාමාන්‍ය පෘථිවියේ විදිහට වගේ තියෙන තැනක් කියලා අපිට කියන්න පුළුවන්.
ඔව්, දැන් විශේෂයෙන්ම දැන් මීට පෙරත් අඟහරු මත ජීවීන් සිටිය හැකි බවට විවිධ මත පළ වුණා. සමහරක් මතවලට අපි දන්නවා නාසා ආයතනය හා සම්බන්ධ විද්‍යාඥයනුත් මේ සම්බන්ධයෙන් විවිධ මත පසුගිය වකවානුව තුළ ප්‍රකාශ කළ තිබුණා. මේ මතය සහ මේ රෝවර් යානය මගින් සිදු කරන ලද සොයා ගැනීමට පෙර මේ මතය ඒ මතවලට වඩා වෙනස් හෝ වැදගත් කාරණයක් බවට පත්වන්නේ ඇයි?
ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අඟහරු ලෝකයේ ජීවීන් ඇති කියලා හිතුවේ අපි නාසා ආයතනය පර්යේෂණ කරන්නත් කලින්. දැන් අවුරුදු 1800 ගණන් වල ඉතාලි ජාතික ඇස්ට්‍රොනොම කෙනෙක් තරග විද්‍යාවේ අඟහරු ලෝකයේ ඉරි දැකයා කිව්වා මේවා මේ කැනෑලි කියලා, කියන කැනෑල්ස් ඉංග්‍රීසියෙන් කියනවනේ, කියන වතුර ගෙනියන පාරවල් කියලා. ඉතින් ඒකින්ද ගොඩාක් පෘථිවියේ ඉන්න මිනිස්සු අපි හිතුව අඟහරු ලෝකයේ දියුණු ජාතීන් නැති කියලා. මොකද ඒ දවස්වල ඒ වගේ කැනල්ස් වැඩිපුර ලෝකෙ තිබුණ. ඉතින් අඟහරු ලෝකෙ හැමතැනම තියෙනකොට අපි හිතුව පෘථිවියේ ඉන්න මිනිස්සු අඟහරු ලෝකෙ දියුණුයි, ඒකින්ද මිනිස්සු ඇති කියලා. ඒක තමයි මාෂියන්ස්ලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඔළුව ලොකුයි, අඟ පොඩි, ඒ කියන්නේ ගොඩාක් දියුණු වෙච්ච මිනිස්සු. ශරීරය එච්චර ඕනේ නැහැ, මොකද ඒගොල්ලෝ උපකරණ යූස් කරලා වැඩ කරන්නේ. ඒ මත ඊට පස්සේ ප්‍රබන්ධ ලියන්න ගත්තා, විද්‍යා ප්‍රබන්ධ. ඒකෙන් තමයි මේවා ඔකට සුප්‍රකට වුණේ. දැන් නාසා ආයතනේ සෙල්ලම රෝවර් එකක් දැමේ 1997 සජෝන කියන එක. ඊට පස්සේ ස්පිරිට් ඇන් ඔපර්චුනිටි. මේවෙන් අපි හොයාගත්ත අඟහරු ලෝකේ වතුර තිබුණයි කියලා. අපි දන්නවා පොළොවේ ලයිෆ් එක හැදෙන්න, ජීවිත හැදෙන්න පළවෙනිම අවශ්‍ය දේ තමයි වතුර. වතුර ආශ්‍රිතව තමයි අපේ ජීවිත හැදුනේ. ඉතින් අපි වතුර අපි දැන් හොයාගත්ත අවුරුදු මිලියන් 200කට ඉස්සෙල්ලා වෙනකන් ගලා ගිය වතුර අඟහරු ලෝකෙ තිබුණා කියලා. ඉතින් ඒකින්ද අපි හිතුවා ලයිෆ් එක හැදෙන්න, ජීවිතේ හැදෙන්න ඕනේවා අඟහරු ලෝකෙ තියෙනවා. හැබැයි ජීවිතයක් තියෙනවයි කියන එක හරියටම ෂුවර් නෑ. ඒක තමයි ඉස්සර තිබුණ මේ සාධක. අලුත් සාධක තමයි ඔය ගල් විදලා ගල් ඇතුලේ ඕගනික් මොලිකියුල් හොයාගත්ත එක. ඒක ඉස්සර අපි හොයන් තිබුණේ නෑ. මේ ගල් ඇත්තටම දැන් ඔක ගේල් කියන ආවාටය තමයි කියුරියෝසිටි යන්නේ පත්ත කරේ. ඒ ගේල් කියන ආවාටය ගොඩාක් විශාල ආවාටයක්, හැතම 100 ගණන් පළල. ඒකේ ලොකු ලේක් එකක් තියෙනවා. ඒ ලේක් එකේ ඒ ජලාශයේ දැන් වතුර නෑ. ඒකේ අඩිය තිබුණ ගලක් තමයි මේ ගල. මේ ගල් ඉස්සරම හැදිලා තියෙන අවුරුදු බිලියන 3-4කට ඉස්සෙල්ලා සෞර ග්‍රහමණ්ඩලයේ හැදෙනකොට. ඊට පස්සේ මේ ගල් උඩ මඩ, අර දැන් වතුර තියෙන හින්ද ජලාශයේ මඩ ඇවිස්ලා, මඩ රැඳිලා රැඳිලා මේ ගල් ලොකු වෙලා තියෙනවා. එතකොට මේ සෙන්ටිමීටර් 5ක් ඇතුළට විදලා හොයාගත්තේ අර මඩ වලින් හැදිච්ච, ඉංග්‍රීසියෙන් කියනවා නම් මඩ් රොක්, මඩ වලින් හැදිච්ච ගල් ඇතුලේ තමයි මේ අංශු හොයාගත්තේ. ඉතින් ඒකින්ද මේ ජලය ආශ්‍රිත මඩ, ඒ මඩ වලින් ඕගනික් මොලිකියුල් හොයාගත්ත එක තමයි ලොකුම සොයාගැනීම. මේ ළඟදී ඇති වෙච්ච සොයාගැනීම, ඒ පළවෙනි සොයාගැනීම. මං කියවන සොයාගැනීම් දෙකක් තිබුණයි කියලා. දෙවැනි සොයාගැනීම තමයි මීතේන් කියන වායුව අඟහරු ලෝකෙත් තියෙන පෘථිවි වගේම ඉර්තු. එතකොට මේ දෙවැනි සොයාගැනීම තමයි මීතේන් වායුව අඟහරු ලෝකෙ ඉර්තු අනුව වෙනස් වෙනවා. නිරක්ෂයෙන් ගොඩක් උඩින් ඉන්නවා නම්, හරි පල්ලෙහායින් ඉන්නවා නම්, ඒ කට්ටිය දකින්න ලැබෙනවා ඉර්තු හතරක් පෘථිවියේ. එකක් තමයි සම, ඒ කියන්නේ රස්නේ කාලේ. ඊට පස්සේ රස්නේ අඩු වෙලා කාලයක් තියෙනවා ඕටම් කියලා. ඊට පස්සේ එනවා හීතල කාලේ, වින්ටර් කියලා. ඊට පස්සේ ආයෙ එනවා හීතල අඩු වෙලා වහින කාලේ, ස්ප්‍රින්ග් කියලා. ආයෙ සමර් එක. දැන් ඒ වගේ අඟහරු ලෝකෙත් ඍතු තියෙනවා. එතකොට මීතේන් වායුව අපි හොයාගත්ත මේ ඍතු අනුව වෙනස් වෙනවා. කියන්නේ සමර් එකට රත් වෙන කාලේට මීතේන් වායුව අඟහරු ලෝකේ වායුවලේ වැඩි වෙනවා. ඒ වගේම වින්ටර් එක හීතල වෙනකොට මේක අඩු වෙලා යනවා. ඒ කියන්නේ මේ අඟහරු ලෝකේ තියෙන මීතේන් වායුව පසේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ අඟහරු ලෝකේ ඵලයේ ඇතුලේ තියෙන එකක් කියලා අපිට දැන් කියන්න පුළුවන්. මොකද රත් වෙනකොට එනවා, පස් රත් වෙනකොට, පස් හීතල වෙනකොට අඩු වෙනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් අඟහරු ලෝකේ මේ මීතේන් වායුව කඩන් වැටෙන උල්කාපාත ඒ වගේ දෙයකින් ආපු එකක් නෙමෙයි කියලා. හැබැයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මීතේන් වායුව ජීවීන් සාධකයක්. හැබැයි ජීවීන් නැතුවත් මීතේන් වායුව හැදෙන්න පුළුවන්. ඒක හින්දා හරියටම කියන්න බෑ අපිට ජීවීන් ඉන්නවා කියලා. හැබැයි ජීවීන් ඉන්නවා නම් මේක හැදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජීවීන්, සුද්ධ ජීවීන් වගේ ඉන්න තාම චාන්ස් එකක් තියෙනවා. ඉතින් මේ පරිේශන දෙකෙන්ම ආපු සාධක තමයි එකක් ඕගනික් මොලිකියුල් හොයාගත්ත එක මඩ ගල් ඇතුලේ තියෙන, අනික තමයි මීතේන් වායුව තියෙන ඒක ඉර්තු අනුව වෙනස් වෙනවා. ඒකින්ද අපිට කියන්න පුළුවන් අඟහරු ලෝකයේ තලයේ ඇතුළත ඕගනික් මොලිකියුල් ඇන් මීතේන් තියෙනවා. ඉස්සර වතුර තිබිලා තියෙනවා. අපි දන්නා පෘථිවියේ වතුර ආශ්‍රයෙන් ජීවීන් හැදුණා. ඒකින්ද ජීවීන් ඉඳ ඇති කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි හරියටම ඉන්නවා කියලා කියන්න බැහැ.
සරත් ගුණපාල මහත්මයා, දැන් නාසා ආයතනයේ මේ කියුරියෝසිටි රෝව කියන යානය පිළිබඳව කතාබහ කරනකොට ඔවුන් කියනවා මෙය තමයි විශ්වයට මෙතෙක් යවන ලද සංකීර්ණතම උපකරණය කියලා. ඔවුන් කියනවා මේ ඉංග්‍රීසියෙන් මෝස්ට් කම්ප්ලෙක්ස් ඉන්ස්ට්‍රුමන්ට් එවර් සෙන්ට් ටු ස්පේස්. ඇයි මේ යානය මේ තරම් දුරට සංකීර්ණ උපකරණයක්, සංකීර්ණ යානයක් බවට පත්වෙන්නේ?
දැන් ඒක හිතාගන්න පුළුවන් අපි මේකේ තරම බර ඒව ගැන කතා කරොත්. අපි ඉස්සෙල්ලාම ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ හදලා මාතේට සම්බන්ධ වුණා කියුරියෝසිටි කියන රෝවරේ ඇරියා. ඒක මේ පොඩි ළමයින්ගේ කරත්තයක් තරම්. ඒක මාස 3යි වැඩ කරේ. ඊට පස්සේ අපි 2003 දී ඇරේ කියුරියෝසිටි ඇන් ඔපචුනිටි කියලා රෝවර්ස් දෙකක්. මේවා වැඩ කරන්නේ ඉරෙන් එන ශක්තිය අරගෙන සෝලර් සෙල් වලින්. ඒක ප්‍රජෝන කියන එක, එහෙම නැත්නම් පැත් ෆයින්ඩර් කියන යානය වගේ 10 ගුණයක් විතර ලොකුයි. අපි කියනවා නම් අඩි 3ක් විතර උසයි, අඩි 4ක් විතර පළලයි, 4ක් විතර දිගයි. බර 90 රාත්තල් 200ක් විතර බර දළ වශයෙන්. දැන් කියුරියෝසිටි කියන යානය ඊට වැඩි ගොඩාක් ලොකුයි. ඒක ජීප් එකක් තරම් සයිස් එකෙන්. බර 90 රාත්තල් 2200ක්. මේක යන්නේ ඉරු ශක්තියෙන් යන්න බෑ, එච්චර බර වැඩි. මේක යන්නේ පරමාණු බලය. මේකෙට පුළුවන් විශාල කඳු නගින්න පුළුවන්, අඩි කිප්පයක් තහරන්න පුළුවන්, ගල් විඳින්න පුළුවන්, ගල් ලේසර් එකක් තියෙනවා, ඒකෙන් වේපරයිස් කරන්න පුළුවන්. මේකේ උපකරණ ගොඩාක් තියෙනවා අර ස්පිරිට් ඇන් ඔපචුනිටි වලට වැඩිය. ඒ වගේම මේකට ඊට වැඩිය දුර යන්න පුළුවන්. මේකේ තියෙනවා පොඩි පොඩි උපකරණ ජනන් ගත්තොත් උපකරණ 10,000ක් විතර. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා අනිත් රෝවර්ස් වලට වැඩිය දේවල් හොයාගන්න.
ඔව්, දැන් විශේෂයෙන්ම ඔබතුමත් පසුගිය වකවානුව තුළ මේ නාසා ආයතනය මගින් අඟහරු ආශ්‍රයෙන් සිදු කරන ලද පර්යේෂණවලට දායකත්වය ලබා දුන්නා. ඔබතුමා දකින විදියට මේ නාසා ආයතනයේ විද්‍යාඥයින් අඟහරු මත සිදු කරන පර්යේෂණවලදී මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවද?
ප්‍රධාන අභියෝග තමයි දැන් දුර වැඩි. දැන් අපි හඳට යනවා නම් හඳට යන්න හැතැම්ම 1,200,000 හඳට දුර. ඒ කියන්නේ මිලියන් වලින් කියනවා නම් මිලියන් එකකින් 4 to 1 සැතපුම් වලින් මන්නවන. අඟහරු ලෝකයේ අවුරුද්දක් කියන්නේ අපේ අවුරුදු දෙකක්. ඒ කියන්නේ අඟහරු ඉරවට යන අවුරුදු දෙකක් යනවා පෘථිවි අවුරුදු. ඉතින් අවුරුදු දෙකෙන් දෙකට පෘථිවියයි අඟහරුයි ලං වෙනවා. මේ ලං වෙච්ච වෙලාවට දළ වශයෙන් පෘථිවියයි අඟහරුයි අතර දුර සැතපුම් මිලියන 100ක්. ඒ කියන්නේ හඳ වගේ 400ක් ඈතින් ඉන්නේ ලං වෙච්ච වෙලාව. ඉතින් මේ දුර වැඩි හින්දා ගමන් කරන්න යන කාලය වැඩි. සාමාන්‍යයෙන් යන්න මාස 8ක් යනවා ලං වුණොත්. ලං වෙච්ච නැති වෙලාවට ඇරියොත් අවුරුදු ගණක් යනවා. ඊට පස්සේ එච්චර දුර යවන්න ගොඩක් ඉන්ධන ඕනේ. ඊට පස්සේ එච්චර දුර විශ්වයේ යනකොට ඉරෙන් එන විකිරණ වලට අහු වෙනවා. ඒවෑන් තියෙන උපකරණ සෞත් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අඟහරු ලෝකේ කක්ෂගත වෙලා විතරක් නෙවෙයි, අපි රෝවර් එකක් වුණාම මේක අඟහරු ලෝකෙට පතිත කරන්න ඕනේ. ඊටාම සීරුවෙන් නැත්තම් ඒක උපකරණ හැදලා යනවා. ඉතින් මේක සංකීර්ණ වැඩක්. අඟහරු ලෝකයේත උපකරණ මෙහි ඉඳලා ඇරලා ඒවා ක්‍රියාත්මක කරලා ඒවෙන් පිළිතුරු ගන්න එක ගොඩක් අමාරු සංකීර්ණ වැඩ.
දැන් ඔබතුමත් එක්ක මේ කතා බහ කරන්න අපි නිමිත්ත කරගන්නේ අඟහරු ග්‍රහයා මත යම්කිසි ආකාරයකින් ජීවීන් සිටිය හැකි බවට අනුමාන කරන වැදගත් සොයාගැනීම් දෙකක් පසුගියදා කරන්නට මේ රෝව යානයට හැකියාව ලැබුණා. මේ කාරණය මුල් කරගෙන තමයි අපි අද මේ කතා බහ කළේ. මෙතනින් එහාට මොකක්ද පර්යේෂකීන්ගේ සැලසුම වෙන්නේ? මොකක්ද පර්යේෂකීන්ගේ බලාපොරොත්තුව? මොනවද අඟහරු ග්‍රහයා මත සොයන්නට ඔවුන් උත්සාහ කරන්නේ?
ඒක හොඳ ප්‍රශ්නයක් සංජය. දැන් අපි බලාපොරොත්තු වෙන 2020 දී අරිනවා කියුරියෝසිටි වගේම රෝවරයක් අඟහරු වලට. දැන් මේ දවස්වල අපි ඒක හදමින් පවතින්නේ නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ මම වැඩ ගන්න තැන. දැන් මේක අපි 2020 දී අරිනවා, 2021 තමයි අඟහරු මතට පතිත වෙන්නේ. මේකේ තරම කියුරියෝසිටි යානෙමයි, හැබැයි මේකේ තියෙන පරීක්ෂණ වෙනස්. දැන් කියුරියෝසිටි යානෙන් අපි හොයාගත්තේ ලයිෆ් එක හැදෙන්න අවශ්‍ය කන්ඩිෂන් තියනවාද කියලා. ඒ කියන්නේ වතුර තියනවා, වතුර තිබුණාද, ලයිෆ් එක හැදෙන්න අවශ්‍ය ඕගනික් මොලිකියුල් තියනවාද, ඒ වගේ ඒවා තමයි අපි හොයාගත්තේ හෙව්වේ. දැන් මාස් 2020 කියන රෝවර එකෙන් අපි බලාපොරොත්තු වෙනවා හරියටම ජීවිතයක් තියනවාද, ජීවිත ශුද්ධ ජීවීන් වගේ ඒවා තියනවාද කියලා අපි හොයාගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි මාස් 2020 රෝවර එකෙන් පස් එකතු කරලා පස් සාම්පල් හදලා එක තැනක තියලා තියනවා පෘථිවියට අරගෙන එන්න. අපි බලාපොරොත්තු වෙනවා 2028 දී විතර මාස් සාම්පල් රිටර්න්, ඒ කියන්නේ මාස් වල තියෙන පස් අරගෙන පොළොවට ගේන්න. දැන් මාස් 2020 කියන රෝවරගෙන් තමයි ඒ සාම්පල් හොයලා ගල් විදලා ඒක කුඩු අරගෙන ලයිෆ් එක අපි ජීවීන් තියන්න පුළුවන් කියන තැන්වල සාම්පල් අරගෙන පස් සාම්පල් ගල් සාම්පල් එක් තැනක එකතු කරලා කෑන් වල දාලා තියලා තියෙනවා. මාස් 28 වල සාම්පල් රිටර්න් මිෂන් එකෙන් අපි ඒ ටික පෘථිවියට ගෙන්න බලනවා. මොකද පෘථිවියට ගෙනාවාම පෘථිවිය අපිට ගොඩාක් පරිශ්‍රණ කරන්න පුළුවන්. අපිට ගොඩාක් උපකරණ තියෙනවා, විශාල උපකරණ තියෙනවා. ඉතින් ඒවා අපිට ඔක්කොම අඟහරු ලෝකෙට ගෙනියන්න බෑ. ඒ කියන්නේ ඒවා සංකීර්ණ වැඩි, වියදම් වැඩි, ඒවා අපිට කරන්න බෑ. දැන් අඟහරු ලෝකෙ ගල් සහ සාම්පල් පස් අරගෙන ආපුවාම අපිට ගොඩාක් පරිශ්‍රණ කරන්න පුළුවන්. මොකද පෘථිවියේ ලොකු උපකරණ, ගොඩාක් උපකරණ තියෙන හින්දා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි, අපි විශ්වාස කරනවා විද්‍යාව ගැන, අභ්‍යවකාශය ගැන උනන්දු වන අසන්නන්ට මේ කතාබහ ඉතාමත් සුවිශේෂී වැදගත් කතාබහක් වන්නට ඇති කියලා. අප සමගින් කතාබහට එකතුනේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලයන්. බොහොම ස්තුතියි ඔබතුමාට SBS සිංහල වැඩසටහන සමගින් මේ සුවිශේෂී කතාබහට එක් වුණාට.
Enjoy more stories in your language by visiting sbs.com.au.